ගරු කතානායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ලිපිලේඛන පිළිගැන්වීම.
Honorable Speaker, I present the budget, economic and fiscal position report 2025, major public investment projects 2025-2027, citizens budget 2025, medium-term debt management strategy report and annual borrowing plan. I move that these reports be referred to the Committee on Public Finance. I present the draft budget estimates of the Democratic Socialist Republic of Sri Lanka for the fiscal year 2025, volumes 1, 2 and 3. Thank you.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මහාචාර්ය AHMH අබේරත්න මහතා විසින් පිළිගැන්වීම.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සහ 2020 සහ 2021 වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනීම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භෙදී කරන යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 10:30 සිට අපරභාග 7 දක්වා විය යුතුය. අපරභාග 7ට කථානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේකඟද?
අයයි.
ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිව කියවීම. අයවැය කතාව ගරු මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේදී නිදහසින් පසුව එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේදී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත් අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යූහාත්මකයි. දූෂිත පාලනයන්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරීත්වය මෙම අර්බුදයේ මූලයයි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල සාමාන්‍ය තත්ත්වය බිඳ වැටුණා. ඒ ව්‍යාපාරවල සිට කුටුම්භ දක්වා සියලු අංශ සහ සමාජ කණ්ඩායම් විසින් අත්විඳුන් ලැබුවා. ඉන්දන විදුලිය අත්‍යවශ්‍ය ආහාර ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා හිගේ හේතුවෙන් රටේ ජනතාව විශේෂයෙන්ම කාන්තාවන් ළමුන් ආබාද සහිත පුද්ගලයින් හා වැඩිහිටි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. වෘත්තීය වේදීන් රට අත්හැර ගියා. ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දින ගණන් දීර්ඝ පෝලිම්වල රැඳී සිටීමට සිදුවුණු අතර ඇතමුන් පෝලිම්වල රැඳී සිටියේදීම මිය ගියා. 2022 වසරේ ඇතුව මෙම අර්බුද හුදු ආර්ථික අර්බුදයක් පමණක් නොවේ. එතෙක් පැවති දේශපාලන බලයේ දැවැන්ත අසාර්ථකත්වයක්. අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මගින් ආරම්භයේදී වූ ආර්ථිකයේ බිඳ වැටීම සැලකී යුතු දුරකට පාලනය කර ඇතත් 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදය සමාජයේ දුප්පත් හා වඩාත් අවදානටම ලක් විය හැකි කොටස්වල බලපාන මානුෂ්‍ය අර්බුදයක් බවට පරිවර්තනය වුණා. ආර්ථික සමාජීය වශයෙන් ඔබ්බට යමින් අර්බුදය රට තුළ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කළා. දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බලයෙන් ඉවත් වීමට බල කරමින් දූෂිත පාලකයන්ට විරුද්ධව ජනතාව නැගී සිටියා. ජනතා බලය විසින් නොවුන් පළවා හැරුණු ලැබුවා. අනතුරුව ජනවර්ම විකෘති කරපු තාවකාලික ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා. මෙම තාවකාලික රජය දූෂිතයන් ආරක්ෂා කිරීම, දූෂණයේ යෙදීම, මහජන මුදල් නාස්ති කිරීම, ජනතා මර්ධනය පෙර පරිදිම සිදු කළා. ඒ නිසාම සමාජ ආර්ථික හා දේශපාලන පරිවර්තන සඳහා වූ ජනතා අභිලාෂයන් ඉටු වූයේ නැහැ. එවැනි විශාල අභිලාෂයකින් තමයි ජනතාව ඉදිරියට ආවේ. නමුත් එම විකෘති පාලනේ එම ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න අසමත් වුණා. 2023 වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත තිබුණු පළාත් පාලන මැතිවරණ කල් දැමීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමුවා. 2024 වසර අගදී පැවැත් වූ ජනාධිපතිවරණ සහ මහමැතිවරණ තුලින් රටේ ආර්ථික සමාජ හා දේශපාලන ක්‍රමය වෙනස් කරමින් පොදු සමෘද්ධිය කරා රට යොමු කිරීම සඳහා නොසැලෙන අදිෂ්ඨානයකින් කැපවීමකින් හා නායකත්වයෙන් ශක්තිමත් ජනවරම සහිත නව රජයක් පිහිටුවීමට ජනතාව ඉදිරිගාමි තීරණයක් ගන්නු ලැබුවා. ජනවරම තුලින් පිළිඹුවන අපේක්ෂාවන් ඉටුකරලීමේ අරමුණින් යුතුව තිරසාර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කර අවශ්‍ය වන ආර්ථික පදනම සකසන මෙම අයවැය ඓතිහාසික අයවැයක් බවට පත්වෙනවා. ආරම්භයේදීම අප මුහුණ දුන්නේ අභියෝගයක් වූවේ මෙම ජයග්‍රහණය වැළැක්වීමට උත්සාහ කළ අය විසින් අපගේ ආර්ථික ප්‍රතිපත්තියට සහ අපේ දැක්මට එරෙහිව ව්‍යාප්ත කරන ලද මිත්‍යාවන් දේශ සහගත ප්‍රචාරකයන් විසින් ඇති කරන ලද වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීමයි. ඒට අප සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල්ට සාපේක්ෂව ඩොලරේ රුපියල් 400 දක්වා ඉහළ වූ නැතයිද, ඉන්ධන පෝලිම් යුගයක් යළි එනු ඇතයිද, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ රටවල් නවරජය හුදකලා කරනු ඇතයිද, ආයෝජකයන්ගේ විශ්වාසය නැති වී යනු ඇතයිද, පෞද්ගලික දේපල සම්පූර්ණයෙන්ම ජනසතු කරනු ඇතයිද යන වැරදි මත ප්‍රකාශයට පත් කර මතක ඇති මා හිතන්නේ බොහෝ අයට කියපු අයටත් එක්ක හොඳයි. අපට එරෙහිවේ වෙන්නේ ඍණාත්මක ප්‍රචාරණ සිදු වුණත් ආර්ථික ස්ථාවර කිරීමටත් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සබත්තා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන් අතර විශ්වාසය ඇති කිරීමටත් අපි සමත් වුණා. ඒ අනුව වාර්ෂික භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතිකයේ 8.8 දක්වා අඩුවීමත් සමග මූල්‍යංශයේ ක්‍රමයෙන් ස්ථාවරු අතර 2024 දෙසැම්බර් මාස ඇමරිකානු ඩොලර් මිලියන 570ක ණය ප්‍රතිවගත කිරීමට අදාළ ගෙවීම් සිදු කිරීම පසුවද පළමු වතාවට ගෙවීම් සිදු කිරීම පසුවද 2024 අවසානයේදී විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 6.1ක මට්ටකම පවත්වා ගැනීමට අපි සමත් වුණා. මේට අමතරව මුදල් අව ප්‍රමාණය පිළිබඳ සැක සංකාවන් පවතිද්දී වුවද දළ වශයෙන් ඩොලරයට රුපියල් 300ක් පමණ ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වුණා. 2025 වර්ෂය සඳහා 5%ක පමණ ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා. 2022 වසර මැද භාගයේ සිට අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. මෙම අර්බුදය සමනය කිරීම ඇතම් ක්‍රියාමාර්ග විශේෂයෙන් පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩි කිරීම සහ පොලි අනුපාත ඉහළ දැමීම වැනි පියවර පුරවැසියන් මත පීඩනයක් එල්ල කරා. ආර්ථික ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මගින් ඉටු කරන ලද කාර්ය අපි වටහාගෙන ඇති අතරම අපගේ ආර්ථික න්‍යාය පත්‍රය අප විසින්ම සකසා ගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය ළඟා කිරීම අත්‍යවශ්‍ය බව අපේ හැඟීමයි. අපි මොන දේ කතා කරත් අද අපි ආර්ථික වශයෙන් ස්වාධීන වූ ආර්ථික වශයෙන් අපේ ස්වාධීත්වභාවයක් නැහැ අපි අහිමි කරගෙන තිබෙනවා. ඒ නැවත ළඟා කර ගැනීම අපේ අපේක්ෂාවයි. මෑත අතීතයේදී ආර්ථිකයේ සිදු තවත් ප්‍රධාන කරුණක් වූයේ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය දෙසැම්බර් මාසයේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ අවසාන කිරීමයි. ඇත්තෙන්ම අපි බලයට පත්වන විට රාජ්‍ය ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටි අතර ඒට සැලකී යුතු වෙනසක් සිදු වූවොත් එමගින් ආර්ථික අස්ථාවරීමට ඇති විය හැකි බලපෑම හමුවේ ඊට බාධා කිරීමට අපට අවශ්‍ය වූයේ නැහැ. මෙම තීරණය ගැනීමේදී ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය සහ එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම විසින් ඇති විය හැකි අමතර වියදම් පිළිබඳවද අප සලකා බලනු ලැබුවා. මේ තුලින් සැලකිය යුතු මට්ටමකින් ණය සහනයක් ලැබී ඇති අතර මේ ණය සේවා කරනට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරනවා. විදේශ රාජ්‍ය මූල ස්වාරක්ෂක ශක්තිමත් කිරීමට අපනයන වර්ධනය සහ විදේශ ආයෝජන වැනි ණය වර්ධන නොවන ලැබීම් වැඩි දියුණු කිරීමට සහ දිගු කාලන මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂාවන් ලෙස අනාගතයේදී ණය ආපසු ගෙවීම ක්‍රමවත්ව නැවත ආරම්භ කිරීමට මෙම රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රයෝජනට ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. උද අපිට නැවත ණය ගෙවන්න සිදුවන්නේ 2028දී අපිට අවුරුදු 3ක වගේ අපිට අවකාශයක් ලැබිලා තිබෙනවා. මේ අවකාශය අපි උපයෝග කරගන්න ඕන අපි ණය ගවා ගත හැකි ශක්තිමත් ආර්ථිකය බවට අපේ රට පරිවර්තනය කර ගැනීම සඳහා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆිච් රේටින්ස් සහ මූඩිස් වැනි ප්‍රමුඛ ගෝලීය නියෝජිත ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය සේනගත කිරීම එකවර කාණ්ඩ කීපකින් ඉහළ නැන්නුවා. ඒ අනුව ක්‍රමයෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම, වෙළඳාම සහ ආයෝජන අවස්ථාව වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පිරිවැය අඩු කිරීම තුළින් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට අවස්ථාව විවෘත වී තිබෙනවා. අනෙක් අතට ඇති කළ ආර්ථික අර්බුදය බොහෝ දෙනෙකුට විශේෂම සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායමට අඛණ්ඩව බලපෑම් කරමින් තිබෙනවා. තාමත් ඒ අර්බුදය විසින් පහළ ස්තරයන්ට ඇති කර තිබෙන බලපෑම තාමත් මුළුමනින්ම අවසන් වී නැහැ. 2022 වසරේදී උද්ධමනයේ 70% දක්වා ඉහළ යාම ජීවන වියදම විශාල ලෙස එළිය යාමට හේතු වුණා. උද්ධමනයේ දැන් පහත වැටි තිබුණත් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් තවමත් ඉහළ මට්ටමක තිබෙන අතර මිල වැඩි වූ තරමටම ජනතාවගේ ආදායම් වැඩිවීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටි තිබෙනවා. විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ මූර්ත වැටුප සැලකිය යුතු ලෙස පහත වැටි ඇති බවින් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. තවද රජය අස්වැසුම් වැඩසටහන හරහා ආධාර ලැබිය යුතු ඉලක්කගත ප්‍රජාව වෙත ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කර ප්‍රතිලාභ ලැබෙන කාල සීමාව දීර්ඝ කර ඇති අතර අවශ්‍යතා ඇති අයට සහන සැලසීම සඳහා වෙනත් සමාජ ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇති දිළිඳුකම තුරන් කිරීම සඳහා මෙවැනි මුදල් ආධාර පමණක් ලබා දීම තිරසාර විසඳුමක් නොවේ. විවිධ දුෂ්කරතා සහ අභියෝග හේතුවෙන් පලදායි ආර්ථික කටයුතු තුළ නිරත වීමට නොහැකි පුරවැසියන් රැකබලා ගැනීම මානසික රජයක යුතුකමකි. අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභින් ඇතුළු කිරීමේ සහ බැහැර කිරීමේ දෝෂ ඇති බව අපි කවුරුත් දන්නවා. අපි දන්නවා ගමකට ගියපුවාම අස්වැසුම ලැබිය යුතු පිරිසක් ඉන්නවා නොලැබෙන, සමහර පිරිසක් ඉන්නවා ලැබෙන. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් මතුවී තිබෙන බව අපි කවුරුත් දන්නවා. එම වැඩසටහන් සඳහා වඩා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. ඒ අතරම සියලු ජනතාවට ඔවුන්ගේ උපරිම විභවතාවයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල නියැලීමේ අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් දරිද්‍රතාවය පිටුදැකීම සඳහා තිරසාර විසඳුමක්ද අවශ්‍ය වෙනවා. සියලුම පුරවැසියන්ට ආර්ථික ක්‍රියාවලියට සහභාගී විය හැකි පරිදි අවස්ථා වැඩි දියුණු කර එහි ප්‍රතිඵල සමාජයේ සෑම ස්තරයකටම සාධාරණ ලෙස ලබාගත හැකි අයුරින් ආර්ථික වර්ධනය සිදු විය යුතුයි.
සමාජයේ සියලුම සමාජිකයන්ගේ ජීවිත නගා සිටුවීමේ මාධ්‍යයක් මිස ආර්ථික වර්ධනයේ හුදෙක් ආර්ථික ක්‍රියාවලියේ ප්‍රසාරණයකට පමණක් සීමා වේ නම් සමාජයට නැත්තේ කුඩා ප්‍රයෝජනයක් පමණයි. දශක කීපයක් තිස්සේ ආර්ථික ක්‍රියාකාරකම් සහ ආර්ථික ප්‍රතිලාභ සංකේන්ද්‍රණය වී තිබෙන්නේ සුළු පිරිසක් අතයි. ඒක අපි පිළිගත යුතුයි. ඉතා කුඩා කණ්ඩායමක් අත තමයි අපේ ආර්ථිකයේ බලවත් කොටසක් සංකේන්ද්‍ර වී තිබෙනවා. මෑත කාලයේ නම් 2019 කුටුම්බ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව ඉහළම ආදායම් ලාභී කුටුම්බ 20%ක් සමස්ත ගෘහස්ති වියදම් වලින් 47%ක් සිදු කරනු ලබනවා. එමෙන්ම 2023 වසරට අදාළව දලදේශී නිෂ්පාදිත 44%ක් සඳහා දායක වී තිබෙන්නේ බස්නාහිර පළාතයි. මේ දත්තවලින් පෙන්නුම් කර ලබන්නේ අපේ ආර්ථික මොනතරම් ප්‍රමාණකින් සංකේන්ද්‍ර වී තිබෙනවද කියන වගයි. ඒ අනුව අපට ඉදිරියට යාමට ආර්ථික අවස්ථා වඩා සාධාරණ බිදී යන ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍ය වෙනවා. පොදු ජන අරගල සහ පසුගිය වසරේ මැතිවරණවලදී ජනතාව තම දේශපාලන අයිතීන් තහවුරු කරගත්තා. දැන් අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම්ද තහවුරු කිරීමයි. මෙම අයවැයේ දර්ශනය වන්නේ එම ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීමයි. මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්ව. 2022 වසරේ සිට අපි අත්විඳින ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන අප අමතක නොකළ යුතුයි. බොහෝ රටවල් ශ්‍රීත්වයේ ණය පැහැර හැරීමෙන් අනතුරුව අහිමි දශකයක් ලෙස හඳුන්වනු ලබන කාලයක් ඔස්සේ ගමන් කොට තිබෙනවා. ණය අර්බුදයට පත් වුණාම, ණය ගෙවා ගන්න බැරි වුණාම, රට බංකොලොත් භාවයට පත් වුණාම බොහෝ රටවල් ඒ රාජ්‍යට අහිමි දශකයක් ගත කොට තිබෙනවා. දශකයක කාලයක් තමන්ගේ සියල්ල නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සැලකිලි කාලයක් ගත වී තිබෙනවා. කෙසේ වුවත් මේ වන විට අපි යම් ස්ථාවරයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා. මේ ශක්තිමත්ව ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය විනය, ආර්ථික දැක්ම සහ මඟ පෙන්වීම සහිතව මෙම අයවැය සකස් කර තිබෙනවා. එහි අරමුණු ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන දේශපාලන නායකත්වය සැපීමට අප සූදානම්. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ මූල්‍ය රීතියක් ලෙස ප්‍රාථමික වියදම සඳහා දලදේශී නිෂ්පාදිතයෙන් 13% සීමාවක් දක්වා තිබෙනවා. ඒ වගේම මෙවර අයවැය මෙම අවශ්‍යතාවයන්ට අනුකූලව සකස් කර තිබෙනවා. එබැවින් වියදම් වලින් හොඳම සමාජ ප්‍රතිලාභ ලබා ගැනීම සහතික වන ලෙස සීමිත බදුවර මුදල් ප්‍රවේශම් සහගතව ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අප අවධානය යොමු කොට තිබෙනවා. මා හිතන්නේ විපක්ෂයේ හිටපු බොහෝ අයටත් මේක අවධානය යොමු යුතුයි. සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් යුතුව පරිහරණය කිරීම තමයි පාලකයන් හැටියට අපේ වගකීම. හැබැයි සමහර ප්‍රවෘත්ති අපි දකිනවා සීමිත බදු මුදල් පරිහරණය කරන්නේ කොහොමද හිටපු අය කියලා. තේරුම් ගන්න මේක. අපිට වගකීමක් තිබෙනවා. මේ සීමිත බදු මුදල් කොහොමද අපි ප්‍රමුඛතාවයෙන් යුතුව අත්‍යවශ්‍ය කරුණු සඳහා යොදවන්නේ? කිසිදු කෙනෙකුට ඒ මූලධර්මයෙන් බැහැරවීමට හැකියාවක් තිබේවි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මෙවර අයවැයෙන් අපට රිසි උපරිම අයුරින් මුදල් වෙන් කිරීමට නොහැකි වුණත් අපේ ප්‍රධාන ප්‍රමුඛතා රැසකට මුදල් වෙන් කිරීමට අපිට හැකි වුණා. මෙම අවධානය යොමු කර ඇති ශේස්ත්‍ර සාම්ප්‍රදායික අයවැයට වඩා වෙනස් වන අතර අපගේ ජනවරම සමග ගැලපීම සිදු කරන අතරම දැන්ට සිදු කරමින් පවතින කටයුතු අකණ්ඩව පවත්වාගෙන යන්නටද අප අරමුදල් වෙන් කර තිබෙනවා. අස්සැසුම වැඩසටහන සහ අනිකුත් සමාජ සුබසාධන ප්‍රමුඛතා සඳහා අපි වැඩ කළ මුදල් වලින් ඒ පැහැදිලි වෙනවා. දැඩි මූල්‍ය සීමාවන් අනුව කළ හැකි උපරිම ප්‍රමාණයට යටත්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිස් අනාධාරය සඳහා අපි 2025 වසරේ ජූලි මාසයේ සිට මුදල් වෙන් කර තිබෙනවා. මෙම යෝජනා ක්‍රමය අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කරනවා. අපි දන්නවා මීට පෙර මෙම යෝජනා ක්‍රම ඉතාමත් අපහරණය වෙලා තිබෙනවා. අපි විධිමත් ක්‍රමයක් ඇති කරනවා. අපර මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දලදේශීය නිෂ්පාදිතයින් 4%ක් වෙන්කොට තිබෙනවා. මේ ආර්ථික වර්ධනය සඳහා රජයෙන් ලැබෙන ප්‍රධාන දායකත්වයක් සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය, අංශ ශක්තිමත් කිරීම, පොදු ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය හා සයිබල ගැන්වීම, කෘෂිකාර්මික පුනර්ජීවනය, දේශීය ව්‍යවසායකත්වය, පර්යේෂණ දිරගැන්වීම සහ දේශීය හා ආනයන අභිමුඛ කර්මාන්ත වර්ධනයට හා කාර්යක්ෂමතාවට ඇති බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා.
මේ සියල්ලදී සහ අනෙකුත් රාජ්‍ය වීදම්වලදී ප්‍රමුඛත්ව ඉලක්ක කරගත කිරීම පළදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සඳහා වටිනාකම සහතික කිරීම සම්බන්ධයෙන් අපි වැඩසැලකිල්ලක් දක්වනවා. එම නිසා මහජන මුදල් වියදම් කරන්නේ හැම රුපියලකින්ම ආර්ථික සමාජීය ප්‍රතිලාභ වැඩි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. හැම රුපියලක්ම අපි වියදම් කරන්නේ කොහොම ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ප්‍රතිඵල අපිට අත්පත් විය යුතුයි. අපි මේ ආර්ථික නගා සිටීමේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන විට තව තවත් රාජ්‍ය මුදල් අවකාශය පුළුල් වෙනවා. කාර්යක්ෂමතා වර්ධනය, දූෂණ නාස්ති ඉවත් කිරීම, වඩා හොඳ ඉලක්කගත කිරීම සහ වඩා හොඳ බදු පරිපාලනය තුළින් සැලකිය යුතු ඉතුරු ප්‍රමාණයකට අවස්ථාව සැලසෙන විට ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීමට අපට තව තවත් සම්පත් ලැබෙනු ඇති. එනිසා රටක් ලෙස අප ඉවසලිවන්තව කටයුතු කළ යුතු වන අතර සාමික විනයකින් සහ දැඩි අධිෂ්ඨානක යුතුව කටයුතු කරමින් අපි ඉදිරියට යන විට එහි ප්‍රතිලාභ අපි රට ඉතා ඉක්මනින් ළඟා කරගත හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. දෙදස් විසිපහේ අපේ අයවැය මූලධර්ම මා මේක පැහැදිලි කරන්න වෙන මුකුත් නිසා නෙවෙයි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ ක්‍රියාමාර්ග පිළිබඳ යම් සැකයකට තුදිනව නම් අපි අපේ මූලධර්ම කියන්න අපි කොහොමද ආර්ථික නගා සිටීම සඳහා අපේ දැක්ම. අයවැයක් යනු ඉදිරි වසර සඳහා වන ආදායම් වියදම් යෝජනා මාලාව පමණක් නොවේ. ඒ ආර්ථික නගා සිටීමේ සහ සමස්ත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවේශය පිළිබඳ පිළිබිබුවක්. මෙම අයවැය තුළින් ආර්ථික ප්‍රතිපත්ති අරමුණු වලට සැපයුම් අංශයේ ප්‍රධාන අංශ තුනක් ඇතුළත් වෙනවා. මේක අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලධර්ම. 1. කර්මාන්ත සහ සේවා කුසිකර්මාන්ත අංශවල නිෂ්පාදනයේ වර්ධනය. මේ ශ්‍රේෂ්ඨ වල නිෂ්පාදන අපි වර්ධනය කත්පත් කරගත යුතුයි. මෙම නිෂ්පාදනයේ ජනතාවගේ සක්‍රීය දායකත්වයේ සහ සහභාගීත්වය මත සිදුවිය යුතුයි. ජනතාවගෙන් හුදකලා කරන ලද ආර්ථිකයෙන් ඇති පළක් නෑ. නිෂ්පාදනය වර්ධනය කරගත යුතුයි. ඒකට ජනතාවගේ සහභාගීත්වය ලබා ගත යුතුයි. 3. නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ වර්ධනය සමාජයේ පුරා සාධාරණ බෙදී යා යුතුයි. මේක තමයි අපේ ආර්ථිකයේ මූලික මූලධර්ම වන්නේ. එයා සමානව භාණ්ඩ සේවා සඳහා ඉල්ලුම සැලසීමේදීද රජයේ ප්‍රතිපත්ති අරමුණ වන්නේ. භාණ්ඩ සේවා වළඳපොළ හසුරුවීමට බලාපොරොත්තු වෙන අපි කොහොමද? අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා අඛණ්ඩව සැපීම සහතික කිරීම. 2. එවැනි භාණ්ඩ සේවා සාධාරණ මිලකට සැපිය යුතු වීම. 3. භාණ්ඩ සේවා පිළිගත හැකි මට්ටමේ ගුණාත්මක භාවකින් යුක්ත වීම. ඒක තමයි රජයක් හැටියට අපේ තියෙන වගකීම. භාණ්ඩ සේවා අඛණ්ඩවත් ගුණාත්මකවත් සාධාරණ මිලකටත් පුරවැසියන්ට ලබා දීමේ වගකීම රජයක් සතුව තිබෙනවා. මෙම සැපියුම සහ ඉල්ලුම අරමුණ සාක්ෂාත් කර ගැනීම යාන්ත්‍රණය පහත පරිදි කටයුතු කරනවා. වෙළඳපොළ බලවේගය ඔස්සේ සැපයුම ඉල්ලුම සහ මිල තීරණය කරනු ලබන තරඟකාරී වෙළඳපොළ. සමහර ශේෂ්ත්‍ර අපි තරඟකාරී වෙළඳපොළේ මිල තීරණය කිරීම සඳහා අපි එකඟතාවය පළ කරනවා. සමහර ඒවා නියාමනය. එහිදී රජය විසින් නියාමන ආයතන හරහා වෙළඳපොළ නියාමනය කිරීම සමහර ශේෂ්ත්‍ර නියාමනය ඇතුළත් කරගත යුතුයි. ඇතම් ශේෂ්ත්‍රවල සැපයුම සහ ඉල්ලුම සඳහා සක්‍රීය රාජ්‍ය සහභාගිත්වය. සමහර ශේෂ්ත්‍ර තිබෙනවා වෙළඳපොළෙන් රජයේ පංගුවක් අත්පත් කරගත යුතුයි. සමහර ශේෂ්ත්‍රවල නිෂ්පාදනය සංවිධානය කළ යුතුයි සම්පකාර ආකෘතියකට. ඒක අපේ වැඩපිළිසඳන් කොට තිබෙනවා. මෙවර අයවැය මෙම මූලධර්ම මත පදනම සකස් කර තිබෙන අතර සියලුම පුරවැසියන් ක්‍රියාකාරී සහභාගී වන්නන්, ක්‍රියාකාරී පාර්ශ්වකරුවන් සහ ක්‍රියාකාරී ප්‍රතිලාභීන් වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට පදනමක් සැකසීමට අපි අදහස් කරනවා. රජයේ කාර්යභාරය වන්නේ මිනිසුන්ට තම ආර්ථික විභවයන් සපුරා ගැනීමට ඇති බාධා ඉවත් කර පහසුකම් සැලසීමයි. දුෂ්කර ප්‍රදේශයක ජීවත් වීම හේතුවෙන් යම් පුද්ගලිකව ආබාධිත භාවයන් හේතුවෙන් අධ්‍යාපන අවස්ථා හිඟවීම හේතුවෙන් මූලික යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් තම ආර්ථික හැකියාව සපුරා ගැනීමට නොහැකි වූ විට ඒක අසාධාරණයක්. එවැනි විෂමතාවයන් මත ආර්ථිකයට සම්බන්ධ වීම සඳහා තියෙන ඉඩපස්තාව ඉවත් කළ යුතුයි. මේ එක් රැයකින් විසඳියක පහසු ක්‍රියාවලියක් නෙවෙයි. පුරවැසියන්ගේ ආර්ථික විභවයන් සපුරාලීම සඳහා බලගැන්වීමට විශාල උත්සාහයක් අවශ්‍ය වෙනවා. එහිදී ජනතාවගේ අවශ්‍ය කුසලතා සහ ධාරිතාව ගොඩනැන්වීම සඳහා අධ්‍යාපනය සහ පුහුණුව සඳහා ආයෝජනය කිරීම වැදගත්. මිනිසුන්ටගේ හැකියාවන් සපුරාලීමට අවස්ථාව ඇති බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි. මා හිතනවා මේ අධ්‍යාපන සෞඛ්‍ය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් ඉතිහාසයේ වැඩි මුදල වෙන්කොට තිබෙනවා. ශ්‍රී ලංකාව සහ විදේශයන්ගේ වෙළඳපොළ වෙත
ප්‍රවේශයීමට සහ ආර්ථික අවස්ථා සමග සම්බන්ධ වීමට ජනතාවට හැකිවන පරිදි යටිතල පහසුකම් සැපිය යුතුයි. සෑමට සම අවස්ථා නිර්මාණය කරන වෙළඳපොළ බලය අධික සංකේන්ද්‍රණය නොමැති ලෙස තරඟයේ සාධාරණ වන බවට රජය විසින් සහතික ලබා දිය යුතුයි. තරඟයේ විසින් ඒකාධිකාරී නිර්මාණය වීම වැළක්විය යුතුයි. අපි දන්නෝ සමහර ශේෂ්ත්‍ර අපි වෙළඳපොළ තරඟයට ඉඩ දීලා තිබෙනවා. හැබැයි තරඟයේ විසින් සිදු වී තිබෙන්නේ කුමක්ද? යම් ඒකාධිකාරී නිර්මාණයකට තිබෙනවා. එය තරඟයේ සාධාරණත්වය ඇති කිරීම රජයේ කාර්යභාරයක් ලෙස අපි සලකනවා. මෙම අයවැය යෝජනා මගින් මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් සයිබල ගැන්වීම ආරම්භ කරනවා. මේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා පදනම දමනු ඇත. අඛණ්ඩ ඵලදායිතා වර්ධනය සඳහා ආර්ථිකය ඩිජිටල් කරණය කිරීම අත්‍යවශ්‍යයි. ආර්ථික ප්‍රගමනය සඳහා පමණක් නොව සමාජය නගා සිටීමට සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන තවත් තීරණාත්මක පදනමක් වන්නේ යහපත් ආණ්ඩුකරණය සහ දූෂණය ඉවත් කිරීමයි. අපේ රාජ්‍ය ඉස්සරහට එනම් අපි ඒ කාර්යයන් සම්පූර්ණ කළ යුතුයි. යහපත් ආණ්ඩුකරණය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අපරාජයේ ප්‍රධානතම ප්‍රමුඛතා වෙනවා. මෙම අභිලාෂයන්ට ජීවේ ලබා දීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණයි. මධ්‍යකාලීන සාර්වආර්ථික දිශාව මෙවර අයවැයෙන් අපි ඉදිරිපත් කර ඇති යෝජනා සමගින් අපි සාර්වආර්ථික ගමන් මාර්ගයේ නව පෙරළියකට අඩිතාලම් දමමින් තිබෙනවා. මූර්ත දළ දේශ නිෂ්පාදිතයේ වර්ධනය 5%කට වඩා වැඩියෙන් අපි මැදිකාලිනව අපේක්ෂා කරනවා. ආර්ථික සැපයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අප ගණමින් සිටින ක්‍රියාමාර්ග තුලින් මිල නිසා හටගත හැකි කම්පණය අවම කර ගැනීමටත් එමගින් අඩුසා ස්ථාවර උද්දමනයක් තවදුරටත් පවත්වා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේ විශාල ජංගම ගිණුම හිගයක් පැවති යුගයට තිත තබමින් විදේශ අංශයේ ජංගම ගිණුමෙහි ස්ථාවර ශේෂයක් අපේක්ෂා කරනවා. ඒ අනුව වෙළඳපොළ මූලධර්ම මත පදනම් වූ අපගේ විනිමය අනුපාතය තවදුරටත් ඉහළ උච්චාවචනයට ලක් නොවනු ඇත. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා. 2025 වසරේදී බහණ්ඩා සේවා අපනයනය ඩොලර් බිලියන 19කට ආසන්න වාර්තාගත ඉහළ මට්ටමක් අපි අපේක්ෂා කරනවා මේ වසරේදී. ශක්තිමත් අපනයන අංශයක් මගින් ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ වන ඇතැයි බලාපොරොත්තු වෙනවා. ශක්තිමත් ආර්ථික වර්ධනය සමගින් ණය නොවන ගලායම්වල වර්ධනය සහ දළ දේශ නිෂ්පාදිතයෙන් 2.3%ක රාජ්‍ය අයවැයි ප්‍රාථමික ගිණුමේ අතිරික්තක් අපි පවත්වා ගැනීම මගින් අපි පවත්වා ගන්නවා. අතිරික්ත ගිණුමේ ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තයක් අපි පවත්වා ගන්න මේ වසරේ. ඒ සඳහා තමයි අපි මුළු අයවැය ලේකඩම පෙළගස්සලා තිබෙන්නේ. ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ක්‍රමානුකූල වැඩිවන ණය සේවා කරන ගෙවීම සඳහා ඉතා හොඳ සූදානමක සිටින බව අපි තහවුරු කරන මේ වසර වෙනකොට. අවුරුදු බිය යුතු නැහැ. අපි ගත්තු ණය ගෙවිය යුතු තිබෙනවා. හැබැයි අපි ගෙවීම සඳහා කාලයක් අරගෙන තිබෙනවා. ඒ කාලය විසින් අපි කළ යුතු යුත්තේ කුමක්? ඒ ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්ථික තත්ත්වයක් අපි අත්පත් කර ගැනීමයි. ඒ නිසා කිසිය බිය වෙන්න එපා. 2028 අපි මේ ණය ඉතා සාර්ථක ගෙවන රාජ්‍යයක් බවට පරිවර්තනය කරමු. ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව 2023 වසරේදී රටේ දරිද්‍රතා අනුපාතිකේ 25.9% සුරීත්වේ ණය පැහැර ගැනීමට ලක් වූ බොහෝ රටවල් දිලිඳුකමින් දිගු කාල සීමාවක් අත්විඳින අතර 2025 වසර වන විට මෙම ප්‍රවණතාවයේ ආපසු හැරීමක් දැකීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ආර්ථික කඩාවැටීමෙන් පසුව දිලිඳුභාවයේ වර්ධනය වෙමින් තිබෙනවා. හැබැයි දිලිඳුභාවයේ වර්ධනයට තිත තබලා එය අවගමනය කිරීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් මේ 2025 වසරේ අපි ආරම්භ කරනවා. ඒ අපේ දිලිඳුභාවයේ හැරවුම් ලක්ෂ්‍යයක් මේ 2025 සටන් කරනවා. මෙම අයවැය යෝජනා මගින් සමාජයේ දිලිඳුම සහ වඩාත් අවදානමට ලක්විය හැකි සමාජිකයන් සවිබල ගැන්වීමේ පුළු ප්‍රයත්නයකට පළමු පියවර තබන අතර දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් අපේක්ෂා කරනවා. නිසි මුදල් කළමනාකරණය, වගකීමේ යුතුව ණය කළමනාකරණය කිරීම, මානව ප්‍රාග්ධනය සඳහා වූ ආයෝජන, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල, ආර්ථික විවිධාංගීකරණය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පරිසරයේ වර්ධනය, කුසිකර්මාන්තය නවීකරණය, හරිත ආර්ථික ප්‍රතිපත්ති, නවෝත්පාදන, ඩිජිටල්කරණය, ව්‍යවසායකත්වය සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරදීම රාජ්‍ය පෞද්ගලික අහුල්කාරිත්වය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය සහ තිරසාර වර්ධන ක්‍රමෝපායන් ප්‍රවර්ධන කිරීම මගින් දිගු කාලන ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පශ්චාත් අර්බුද අවස්ථා වඩාත් හොඳින් යොදා ගැනීමට අපි අපේක්ෂා කරනවා. අපිට අර්බුදයේ හමුවේ හඬා වැළපින් ඉන්න පුළුවන්, අර්බුදයේ දත්ත කියමින් ඉන්න පුළුවන්. හැබැයි අපේක්ෂාව මොකද්ද? මේ අර්බුදය විසින් ඇති කර තිබෙන තත්වය වඩාත් හොඳ තත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා අපි උපයෝග කරගන්නවා. මම දැන් මෙම පාර්ලිමේන්තුවට 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. බහණ්ඩා සේවා අපනයන පුළුල් කිරීම, ගෝලීය වෙළඳපොළට අපනයන කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම, මගින් ශ්‍රී ලංකාවේ බහණ්ඩා සේවා අපනයන හැකියාව මහා පරිමාණයෙන් වැඩි කිරීමේ අරමුණින් රජයේ 2025-2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කරනු ඇත. නව අපනයන වෙළඳපොළට ප්‍රවේශ වීමට, පවතින වෙළඳපොළවල් පුළුල් කිරීමට හෝ මහා පරිමාණ අපනයනකරුවන්ගේ අගේ දාමයන් සහ ගෝලි අගේ දාමයන් සමග සම්බන්ධ වීමට, සුද්‍ර සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසෙනු ඇත. උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා මත තබා ගන්නුන්න. උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරුබදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරුබදු නිර්ණය වේ. හේතුව මොකක්ද? අපි දීර්ඝ කාලයක් අපේ රටේ අපනයනය වර්ධනය කිරීම සඳහා සැලසුම් හදලා තිබෙනවා. හැබැයි අපනයනය වර්ධනය කිරීමට සාපේක්ෂව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ධනය කිරීම සඳහා අපිට සැලසුමක් තිබිලා නැහැ. ඒ නිසා යම් ආරක්ෂිත පිළිවරක් කරා මෙම අමුද්‍රව්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය සහ අනෙකුත් ගිවිසුම් මරා ආසියානු සංවිධානයේ රටවල් සමග ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් උපාය මාර්ගික හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් ජාලය පුළුල් කිරීම සඳහා කටයුතු කරනවා. අපගේ බහණ්ඩා සේවා අපනයන වැඩි දියුණු කිරීම සඳහා අපගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල කැප උසා වඩාත් වෘත්තීමේ උත්සාහයන් සමග ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික භාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. අපගේ අපනයනකරුවන් සමග විදේශීය ව්‍යාපාරික ජාල, වාණිජ අවස්ථා සහ වාණිජ සහයෝගිතාවය වැඩි දියුණු කළ හැකිවන ප්‍රවේශය සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව යොදා ගන්නවා. විදේශ වෙළඳාමට සම්බන්ධ ප්‍රධාන ආයතන සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වංක්‍රීයකරණ සහ ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළඳ රාමුවක් කවුලුවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ආදායම් එකතු කිරීමේ හා වෙළඳ පාසුකම් කාර්යක්ෂම කිරීම නව රේගු පනතක් හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. දැන්ට සකස් කර තිබෙන රේගු පනත සංශෝධනය කොට නව රේගු පනතක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටමත් ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ද්විත්ව බදුකරණ වැළැක්වීමේ ගිවිසුම දැන්ට පවතින ද්විත්ව බදුසුම් ගිවිසුම 44 ඔබ්බට පුළුල් කරනු ලබන අතර එහිදී ඉහළ වෙළඳ හා ආයෝජන විභවයක් ඇති රටවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැපීම, අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන සහ විශේෂිත අංශයන් සඳහා වන කලාප පුළුල් කිරීම, තිරසාර භාවිතයන් සම්පත් කළමනාකරණය සහ හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන අතර පරිසර හිතකාමී කාර්මික උද්‍යාන පිහිටීම සඳහා රාජ්‍ය පෞද්ගලික අහුල්කාරීත්ව ක්‍රමවේදය සහ පෞද්ගලික පවත්තා ගුණ ලබන කලාප, රාජ්‍ය පෞද්ගලික අහුල්කාරීත්ව ක්‍රමවේදය සහ පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පෞද්ගලික කළමනාකරණ ලබන කලාපහරා රජයේ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. මොකද අපි දන්නවා අපිට ආර්ථික කලාප තියාගත්තට සමහර අවස්ථාවල අපිට ආයෝජනය කැඳවා ගැනීමේ හැකියාව නැහැ. අපි පෞද්ගලිකංශයට ලබා දෙන ලෙස සමහර ආර්ථික කලාප උට කළමනාකරණය කරන්න පුළුවන්, ආයෝජකයන් කැඳවන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නුදුරට අපි වෘත කරන්න සූදානම්. නැගියන ආයෝජක වර්ධනයට ගැළපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනවා. දැන්ට ඉදිරිපත් කළ තියෙන පනත සංශෝධනය කරලා නැවත අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. පළදායි ආර්ථික කටයුතු සඳහා රජයේ විසින් භාවිතා නොකළ රජයේ සතු ඉඩම් පළදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනවා. විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඉඩම් මොකද වෙලා තිබෙන්නේ? ඒවා නිසරු භාවයට පත් වෙලා තිබෙනවා. ඒවා වඩාත් පළදායි ආයෝජනය සඳහා ලබා දෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. දේපළ ලියාපදිංචි කිරීම, බදු ගෙවීමේ පහසුව, වෙළඳ පහසුකම් සැපීම, කොන්ත්‍රාත් බලාත්කාර කිරීම, ණය ලබා ගැනීම වැනි ප්‍රධාන ශ්‍රේෂ්ඨ වලට අදාළව රටේ ව්‍යාපාරය කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය සඳහා වන පියවර මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සෑම පියවරක් සඳහාම නිශ්චිත කාල රාමු සැකසීම සහිතව අවශ්‍ය වන සියලු අනුමැතීන් ඒකාබද්ධව ලබාගත හැකි වන පරිද්දෙන් එක් ස්ථානකින් සියලු සේවා යන සංකල්පය පළදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරනවා. ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේදක් ස්ථාපිත කිරීම මගින් දේශීය සමාගම් මට විදේශීයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට අපි කටයුතු කරනවා. අපේ දේශීය ව්‍යාපාරිකයන් අපේ දේශීය ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න ඕන. ඔවුන් මේ රට ඇතුළ පමණක් ආයෝජන වෙදීම් පලක් නැහැ. ඒක ඉදිරියට යා යුතු තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන නිදහස අපි ක්‍රමානුකූලව ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය පෞද්ගලික අහුල්කාරීත්ව සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඉඩම් හිමිකම් සංවර්ධන සහ ඉඩම්වල වාණිජ භාවිතය වැඩි කිරීම සඳහා බිම් සවිය වැඩසටහන කඩිනම් කරනවා. දැනටමත් කෙටුම්පත් අධිවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ කනිස් සම්පත් සමෘද්ධාර්ථික ආයෝජන කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රොජෙක්ට් නොගත් විභවයන් ප්‍රශස්ත ලෙස කළමනා කිරීම සඳහා රජයේ ඍජු විදෙස් ආයෝජන අපේක්ෂා කරනවා. අපනයනකරුවන්ට තත්ත්ව පරීක්ෂණ සහ සාතිකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය රජය විසින් ලබා දෙනවා. පරීක්ෂණ සහ ක්‍රමාංකන රසායනාගාර යොමු කිරීමේ මධ්‍යස්ථාන පිළිකාකාර පර්යේෂණ සඳහා යොමු කිරීමේ මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල සහ කාර්මික තාක්ෂණ ආයතන ඇතුළු අනෙකුත් තක්සේරු ආයතන සේවාදායකින් සඳහා කාර්යක්ෂම සේවා සැපීම සඳහා සංවර්ධනය කරනවා. රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතිය අපේක්ෂිත ප්‍රතිඵල අපිට අවශ්‍යයි. ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපිට අවශ්‍යයි. අපේ භාණ්ඩයක් අපේ සේවාවක් අපි විදේශයට ලබා දෙනවා නම් ඒකට ජාතික තත්ත්ව පරිසාතික ලබා දෙන්නේ කවුද? ඒක අපිට අවශ්‍යයි. රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතිය අපේක්ෂිත ප්‍රතිඵල සපුරා ගැනීමට 2025 වසර සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ උපාය මාර්ග පිහිටීම උපයෝග කර ගැනීම, ශ්‍රී ලංකාවට වෙළඳාම භාණ්ඩ සේවා සැපීම, මූල්‍ය සේවා සහ ඩිජිටල් ආර්ථික සඳහා කේන්ද්‍රස්ථානය පිමේ හැකියාව තිබෙනවා. මෙම අයවැය තුලින් මේකී විභවයන් සපුරා ගැනීම සඳහා මූලික පියවර ගන්නෝ. එනම් උපාය මාර්ග භූගෝල පිහිටීම උපයෝග කර ගමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස කටයුතු කිරීමට භාණ්ඩ හා සේවා පහසුකම් සැලසීමේ අංශයේ සැලකිය යුතු විභවයක් දරනවා. වර්තමානයේම භාණ්ඩ සේවා පහසුකම් සැලසීමේ අංශයේ දලදේශයේ නිෂ්පාදිතෙන් ආසන්න වශයෙන් 2.5% සහ අපනයන සඳහා 7% දායකත්වයක් ලබා දෙන අතර ඇස්තමේන්තුගත පුද්ගලයන් 40,000 to 50,000 ඍජු හා පූර්ණ රැකියා ලැබෙනවා. නැගිනේර සහ බටීර බහලුම් පර්යන්ත ව්‍යාපෘති අවසන් වූ පසු කොළඹ වරාය සැලකිය යුතු ධාරිතාවක් වර්ධනය වෙනු ඇත. ඊට අමතරව යෝජිත කොළඹ බටහිර දෙක පර්යන්තයේ සහ කොළඹ උතුරු වරාය ශ්‍රී ලංකාවේ වරායවල ක්‍රියාකාරීත්වය වේගවත් කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. මසක් ඇතුළත ඒ කියන්නේ බටහිර ව්‍යාපෘතිය දෙකක් උතුරු වරායත් මසක් ඇතුළත එම ව්‍යාපෘති සඳහා අභිලාෂයන් ප්‍රකාශ කිරීම කැඳවීමට අපි කටයුතු කරනවා. ඒක අපි ඉතා ඉක්මනින් යා යුතු තිබෙනවා. එතනින් බහලුම් පරිමාවන් සැලකිතුල සියලු ගොස් ඇති බැවින් කොළඹ වරාය දැන්ටමත් දැඩි තදබදයකට මුහුණ දීම නිසා ජටිල පහසුකම් සහ පද්ධති සහ ක්‍රියාපටිපාටිවල තීරණාත්මක සංවර්ධනයක් අවශ්‍ය වී තිබෙනවා. එබැවින් කෙරවලපිටිය රේගු පරීක්ෂණ අංගණයේ සහ බ්ලූ මැන්ඩල් භාණ්ඩ සේවා සැපීම් උද්‍යානයේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස වරායෙන් කරයි. නමුත් රජය සහාය වීම පිණිස 2025 අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මේ වරායේ තදබදය ඒ මොහොතේ පැන නගිනේවට පිළිතුරු සපයලා මේකෙන් විසඳන්න ලැබෙන දිගු කාලන විසඳුමක් අපිට අවශ්‍යයි. ඉතින් දිගු කාලන විසඳුමකට අපි අවශ්‍ය වන අඩිතාලම මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළා තිබෙනවා. කොළඹ වරාය තුල සහ අවට බහලුම් රතවාහන තදබද ලිහිල් කිරීම සහ අගේ එකතු කිරීම තුලින් විදේශ සිපීම් වැඩි කිරීම සඳහා දිගු කාලන පියවරක් ලෙස දුම්රිය පාදක ඒකාබද්ධ බහුමාධ්‍ය භාණ්ඩා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස වේ අංගොඩ අභ්‍යන්තර බහලුම් මංගනයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. ඩ්‍රයි පෝට් එක ඒ සඳහා ආයතනික යාන්ත්‍රණ හඳුනා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ අනිකුත් මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට රුපියල් මිලියන 500ක් අපි යෝජනා කරනවා. ජාතික තනකොළු පද්ධතිය, ට්‍රක් රථ පැදවීමේ පද්ධතිය, විද්බහලුම් නිරීක්ෂණය සහ වරාය පජාව තොරතුරු හොමාරු පද්ධතිය මේවා අපිට අවශ්‍යයි. මේවා දැන් එක යුගයකට තිබුණා. නමුත් මේ යුගයකට නොගැලපෙන තත්ත්වෙ මේ පද්ධතින් පත් වෙලා තිබෙනවා. එම නිසා මේ පද්ධතින් සංවර්ධනයට සහාය වීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මේ වරාය මත අපිට යා හැකි ආර්ථිකයේ උපරිම දුර යන්න අපි සැලසුම් සකස් කරමින් තිබෙනවා. භාණ්ඩ ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා ජටිල පහසුකම් නවීකරණය කිරීම සහ අති නවීන තාක්ෂණ ඇතුළත් කිරීම ඉතා වැදගත්. යල් පැන ගිය පරිලෝකන එකෙන් ස්කෑනින් පද්ධති සමස්ත සැපයුම් දාමේ ප්‍රමාදයන්ට හේතුවක්. මේ ඇස් දෙකෙන් බලලා නහයෙන් ඉබලා ඒ යුගයේ අවසන්. එබැවින් කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සඳහා උසස් පරිලෝකන පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපිත කිරීම සඳහා සහාය වීම සඳහා රුපියල් මිලියන 1000ක් මෙම අයවැය ලේඛනයෙන් කරනවා. ඩිජිටල් ආර්ථික දියුණුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අපගේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ වැදගත් කොටසක්. කාර්මික සේවා අංශ තුල ඵලදායිතාව වැඩි දියුණු කිරීම, ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සැපයීම වැඩි දියුණු කිරීම සහ පාලනය සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම තුළින් ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික වර්ධනය ඉහළ යනු ඇත. සියලුම පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හඳුනා ගැනීම, ඒ කියන්නේ ඩිජිටල් හඳුනුම්පත් ස්ථාපිත කිරීම ප්‍රමුඛතාවය SLUDI යනු ඩිජිටල් ආර්ථික සංවර්ධන සඳහා අත්‍යවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් වේ. ඩිජිටල් හඳුනුම්පතක් නේද 2012 ඉඳන් මේ ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ සාකච්ඡාව තිබෙනවා. 2012 ඉඳන් ව්‍යාප්ති කරන සාකච්ඡා කළ තිබෙනවා. නමුත් තාමත් අපිට එතන යන්න බැරි වී තිබෙනවා. ඒ නිසා අපි මෙම ඩිජිටල් හැඳුනුම්පත ඉතා ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඩිජිටල් කරන්නේ මූලික පදනම බවට පත් වෙන්නේ කියලා අපි හිතනවා. මෙම ක්‍රියාවලිය සඳහා පියවර දැන්ටමත් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාවල කඩිනම් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඩිජිටල් සේවා පද්ධතිවල ආරක්ෂාව, මේතෙන්ට යනකොට අපිට පද්ධතිවල ආරක්ෂාව, අඛණ්ඩතාව පිළිබඳව මහජන සහ ආයතනික විශ්වාසය, ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වය සහ තිරසරභාවය සඳහා ඉතා වැදගත්. නව නීති සම්පාදනය කිරීම සහ පවතින නීති ශක්තිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පාලනය කර ආරක්ෂා කරනු. මොකද බොහෝ අය මෙතන මේ දත් එකතු කරන්න තමන්ගේ ක්‍රියාමාර්ගෙන් ඩිජිටල් පද්ධතිය ගේන්න මේ බියක් තිබෙනවා. හැබැයි අපි ශක්තිමත් ආරක්ෂණ පද්ධතියක් පිළිබඳ සාතිකයක් දෙනවා. අදාළ ආයතන ක්‍රම ශක්තිමත් කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරනවා. ඩිජිටල් ආර්ථික තවදුරටත් වේගවත් කිරීම සහ ඩිජිටල් පද්ධතිය අනෙකුත් විෂයානුබද්ධ ආයතන මෙන්ම ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් බලගැන්වීම සඳහා අපි නීති සම්පාදනය කරනවා. ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුමට අපි අපේක්ෂා කරනවා. සයිබර් ආරක්ෂාව, දත්ත රහස්‍යභාවය සහ දත්ත ආරක්ෂණයට අදාළ නීති සහ ආයතනක අපි ශක්තිමත් කරනවා. අපි මෙතෙන්ට විවෘත වෙනවා නම් ඒ වගේ ආරක්ෂණය සඳහා අවශ්‍ය වෙන නීති අපි ශක්තිමත් කළ යුතුයි. ඩිජිටල් ගෙවීම් ජටිල පහසුකම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික රාමුවේ තවත් මූලික අංගයක්. රජයේ ව්‍යාපාර සහ පුරවැසියන් අතර ගලා යන ඩිජිටල් ගෙවීම වේගවත් කිරීමට අපි කටයුතු කරනවා. මෑතකදී දියත් කරන ලද පද්ධතිය ගෞපේ පද්ධතිය මීට උදාහරණයක්. මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වීමට අවශ්‍ය වෙනවා. මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. එය පැහැදිලි සම්නිවේදනයක් සහිතව ප්‍රවේශමින් අධියර කීපයෙන් යුක්තව ක්‍රියාත්මක වනු ඇත. මේ මුදල් නෝට්ටු එක්ක තියෙන මේ සෙල්ලම අපි නතර කරන්න ඕන. ඒකට අපි අවශ්‍ය නීති වේගෙන් ක්‍රියාත්මක කරන. හැබැයි තිබෙන ආර්ථිකය කඩාවැටෙන්න නොදී ඒ සමතුලිතතාවය ආරක්ෂා කරගනිමින් හැබැයි මුදල් නෝට්ටු පරිහරණය අපි අවම කිරීම සඳහා අවශ්‍ය වෙන සරසුම් අපි සකස් කරනවා. ඩිජිටල් ආර්ථිකයේ සියලු මංසරා පුද්ගලික ප්‍රාග්ධනය සහ අහුල්කාරීත්වයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් රජයේ හිතකර ආයෝජන පරිසර සඳහා පාසුකම් සපයනු ඇත. මෙමගින් කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව, මූල්‍ය තාක්ෂණය සහ අනිකුත් නැගියන තාක්ෂණයන්නි නවෝත්පාදනයන් සඳහා ආයෝජන ආකර්ෂණ කර ගැනීමට උපකාරී වේ. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මන මට්ටමකට හෝ ජාතික ආර්ථිකයෙන් 12%කට වඩා වැඩි මට්ටමකට වර්ධනය කිරීම අපේ අරමුණයි. මෙම අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5 දක්වා වැඩි කිරීමට පාස්කම් සැලසීමට කටයුතු කරනවා. පාස්කම් සැලසීම ඉලක්ක කරනවා. ඒ අනුව විස්තර කර ඇති මුලපිරීම් සඳහා ඩිජිටල් ආර්ථික සංවර්ධන වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. දැන්ට වෙන්කොට තිබුණු මුදල් වලට අමතරව සංචාර කර්මාන්තේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට සංචාරක ව්‍යාපාරයෙන් ජනනයන වටිනාකම් කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කිරීම අවශ්‍ය වෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන යටතල පහසුකම් සහිත එම ගමනාන්තයන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් පිළිබිඹ කිරීම සඳහා එම ගමනාන්ත දේශීය සන්නාමකරණය සමග එක් එක් ගමනාන්තයේ වටිනාකම උත්පාදනය කිරීම ප්‍රශස්ත කිරීම සඳහා දේශීය ගමනාන්ත සංවර්ධන කිරීමට පියවර ගන්නෝ හේතු වේ. අපි විශාල සංචාරකම් ප්‍රමාණයක් අපේක්ෂා කරනවා. අපි 125 ඉක්මන සංචාරක ප්‍රමාණයක් මේ වසරේ පැමිණෙනු. හැබැයි ගමනාන්ත කීපයක් නම් උන්ට තිබෙන්නේ. එතන විශාල තදබදයක් ඇතිවීම අනතුරකට අපි මුහුණ දෙනවා. යාලට ගිහිල්ලා පැය දෙකක් ඔහුට යාල නැරඹීමට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා නම් පැය දෙකක් කාලයක් ගත වෙනවා නම් ඒ නැවත අපේ සංචාර කර්මාන්තයට අහිතකර ප්‍රතිඵල ඇති කරනවා. ඒ නිසා නව ගමනාන්ත අපි හඳුනා දිය යුතු තිබෙනවා. හඳුනා ගැනීමෙන් පසුව අවශ්‍ය තීරණාත්මක යටතල පහසුකම් සංවර්ධනය කිරීම 2025 2026 වසර දෙක කාලය තුළ ප්‍රමුඛතා පදන මතින් සිදු කරනු ඇත. උදාහරණයක් ගත්තොත් අනුරාධපුර අපේ සංචාර කර්මාන්ත ගමනාන්තයක් නෙවෙයි. යාපහුව අපේ සංචාර ගමනාන්තයේ ස්ථානයක් නෙවෙයි. අපේ පඬුවස් නුවර තමත් ඓතිහාසික රාජධානි. හැබැයි ගමනාන්තයක් නෙවෙයි. යාපනේ ගමනාන්තයක් නෙවෙයි. අලුතෙන් අපිට ඇල්ල අරුගම්බේ වැනි අලුත් ස්ථාන ඇති වෙලා තිබුණත් විශාල ස්ථාන ප්‍රමාණයක් තිබෙන අපිට අලුත් ගමනාන්තයක් නිර්මාණය කළ ඇති. මෙහි යටතල පහසුකම් සංවර්ධනය සඳහා සංවර්ධිත ගමනාන්ත සඳහා ඒකාබද්ධ නගර නිර්මාණ නාමකරණ සහ ප්‍රවර්ධන ව්‍යාපාරකින් සහය වනු ඇත. මේ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම අපි අනුරාධපුරයේ අපි දන්නවා අපේ පළමු රාජධානි අපේ ඉතාමත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පී වලින් අඩංගු සමන්විත වෙලා තිබෙනවා. අපේ පළමු ජනපද තිබෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? අනුරාධපුරයේ අපිට අනුරාධපුරයේ ලෙස මාකට් කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය වෙන අලුත් බ්‍රෑන්ඩ් සිටි නිර්මාණ කිරීම අපේක්ෂාවක් අපිට තිබෙනවා. සංචාර කර්මාන්ත ප්‍රතිලාභ අපි ලබා ගන්න නම් සංචාරක ශේත්‍රයේ සංවේදන සහ අනිකුත් කුසලතා පිළිබඳ තරුණ තරුණයන් පුහුණු කිරීම සඳහා රජයේ පහසුකම් සපයනවා. සංචාරකයන්ගේ සංචාරන ධාරිතාව පුළුල් කිරීම සඳහා නව සංචාර ගමනාන්ත සංවර්ධන කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛම කාර්යයක් වෙනු ඇත. ඊට සමගාමීව අධික තදබදය පිළිබඳ ගැටලු විසඳීම සහ ශේත්‍රයේ ධාරිතාව වැඩි කිරීමට ඩිජිටල් ටිකට් පත් ක්‍රමයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. පෝලිමේ ඉඳලා ටිකට් එක ගන්න සීගිරියට යන්න ඕනේ නේ. මේ වෙනස් කරන්න ඕන. අපි ඒ සඳහා කටයුතු කරනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා අද අපේ කටුනායක ගුවන් තොටුපළ මේ ධාරිතාව දරා ගන්න බැරි තරමට හිර වෙමින් තිබෙනවා. එයි මේ ව්‍යාපෘති අවසන් කරන දවසේ 2023. හැබැයි 2023 අවසන් කරන ව්‍යාපෘතිය තාම අපිට අවසන් කරගන්න බැරි වෙලා තිබෙනවා. ජපාන් රජය තමගේ ණය සහන වලින් ඉවත් වෙලා ගියා. නමුත් ජපාන් ආයෝජනවල සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන පර්යන්තය ඉතා ඉක්මනින් අපි ආරම්භ කරනවා. ජපාන් රජ අපිට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ ව්‍යාපෘතිය අපි ඉතා ඉක්මනින් පටන් ගන්න දැන් සියලු කටයුතු කරලා තිබෙන අපි ගුවන් සේවා මාතුමාගේ දායකත්වයෙන් සංචාරක ආකර්ෂණයත් ඇති ස්ථාන පිළන් තොරතුරු සැපීම ආරක්ෂක අනතුරු ඇඟවීම ලබා ගැනීම සංචාරක අධ්‍යක්ෂීම් පිළිබඳ ප්‍රතිචාර සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලැබෙන පැමිණිලි අධීක්ෂණ කිරීම සඳහා සංචාරක පොලිසිය රාජ්‍ය ආයතන සහ සිවිල් සම්බන්ධ සංවිධාන සම්බන්ධ කරන තාක්ෂණ පාදක විසඳුම් සංයෝජනය කරා සංචාරක ආරක්ෂාව සහ පහසුකම් සපීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඔය සංචාරක ප්‍රමාණය වැඩි වෙන්න ඔවුන්ගේ අනාරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක් මෙතිවීමේ අවධානමත් තිබෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව අවධානය කරන සැලසුම් කළා තිබෙනවා. ආර්ථික සංවර්ධනයේ කුඳුනාරට යවන සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකත්ව සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වේ. මූල්‍ය සඳහා ප්‍රවේශ දිගු කලක් තිස්සේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සහ ග්‍රාමීය ව්‍යවසායකින් මුහුණ දෙන විශාලතම අභියෝගයන් එකකි. ඔවුන්ට අවශ්‍යන ප්‍රාග්ධන මුදල සපය ගන්න විදියක්න හැකියාව තිබෙනවා වමනාව තිබෙනවා දක්ෂතාවය තිබෙනවා හැබැයි ආරම්භක මූල්‍ය පෙරවැයුන්ට සපය ගැනීමේ දුෂ්කරතාවයක් තිබෙනවා මේ රටේ මූල්‍ය සංස්කෘතිය අපකර මත පදනම් වූ ණය දීම වන අතර එමගින් විශාල කොටසකට මූල්‍ය සඳහා වන ප්‍රවේශය ඇහිරි තිබෙනවා බැංකු තම තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ණය දීමේ පිළිවෙත්වල තාර්කික බව සහතික කළ යුතු අතරම සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සහ නව ව්‍යවසායකින් සඳහා විසඳුමක් ලබා දිය යුතුයි මේ සඳහා රජයේ සංවර්ධන බැංකුව පීඨමිට කටයුතු කරමින් සිටිනවා පළමු පියවර ලෙස උග සංවර්ධන බැංකුවේ ඉතිහාසයේ තතර හොඳ එකක් නෙවෙයි ලංකා පුත්‍ර බැංකුව මතක ඇති පන්සලේ ඉඩම් වලට ණය දුන්නා උගස්සියල වීර කැටි අත්දැකීම හොයන්න ඕන හරිද මේ සඳහා රජයේ සංවර්ධන බැංකුව පීඨමිට කටයුතු කරමින් සිටිනවා පළමු පියවර ලෙස නව පරිපාලන ව්‍යුහයක් කරා සංවර්ධන බැංකුවක ක්‍රියාකාරීත්වය සඳහා දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා ජාතික ණය අපකර ආයතනය හරහා ලබාගත හැකි ණය අපකර පහසුකම් තුලින් රජයේ මෙම කාර්යයට සහාය දෙනවා මම කරන්න ඕන එන්ද අපි රාජ්‍ය බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා ඔවුන් ඒ සඳහා සුබ ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා මේ සංවර්ධන ණය යෝජනා ක්‍රමයකට ඔවුන්ගේ එකතාවය පළ කරලා තිබෙනවා නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව පෝෂණය කිරීම පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාල රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශ සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් සහ උපදේශනයෙන් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති කර්මාන්ත අවශ්‍යතා සමග පෙළගස්වනු ලබනවා පාසඳන් ශේෂ්ත්‍ර සඳහා පර්යේෂණ සහ සංවර්ධන මුලපුරීම් වලට ප්‍රමුඛතාවයක් දෙන්නවා මොකද අපි දන්න ලෝකය එකතැනක රඳා පවතින්නේ නැහැ මිනිසුන්ගේ අවශ්‍යතා විශාල ප්‍රමාණයක් වෙනස් වුණාට මිනිස්සු අවශ්‍යතා සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා ඒ නව ආකාරයෙන් එන්නේ පර්යේෂණ ඒ ප්‍රතිඵල හරහා තමයි මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න නව ආකාරය නිර්මාණය වෙන්නේ ඒ නව ආකාරයෙන් විසින් තමයි වෙළඳපොළ නිර්මාණය කරන්නේ එහෙනම් අපි මේ පර්යේෂණ ශාස්ත්‍ර විශාල පිරිවැයක් දැරිය යුතු තිබෙනවා තෝරාගත් පර්යේෂණ සංවර්ධන මුලපිරීම සඳහා සම මූල්‍යකරණ සැපයීම ඔවුන් දෙනවා පජනුත් මුදල් පංගුවක් දෙනවා පර්යේෂණ කරන්න ගෝලීය වශයෙන් සමාන ශාස්ත්‍රවල නිලෙ සිටින ශ්‍රී ලාංකිකයන් සමග රාජ්‍ය පර්යේෂණ සහ සංවර්ධන ආයතන සහ අදාළ විශ්වවිද්‍යාල අතර සම්බන්ධ සම්බන්ධීකරණය කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්න පර්යේෂණවලදීද විදේශ විශ්වවිද්‍යාල තියෙන පර්යේෂණවලදීද ඒ අතර අපි අන්තර් සබත්තාවයක් නිර්මාණය කරන්න ඕන මැඩ්‍රිඩ් ප්‍රොටෝකෝලයේ වෙත ඇතුල් වීම හරහා අපනයන කරුවන්ට ගෝලීය වශයෙන් විලඳනාම ආරක්ෂාව ලබා ගැනීමට පහසුකම් සලසන්න ඕන වියදම් කළමනාකරණය සම්බන්ධ 2020 වසරේදී පේටන් බලපත්‍ර ලියාපදිංචි කිරීම 272ක් සිදු වූ බවත් ඉන් පේටන් බලපත්‍ර 233ක් අනේවාසික ලියාපදිංචි කිරීම බවත් 2019 වසරේදී පේටන් බලපත්‍ර ආයුධපත් ඉදිරිපත් කිරීම 90 61 වන රට ලෙස ශ්‍රී ලංකාව සේනගේ ශ්‍රේණිගත වී ඇති බවත් වාර්තා වෙනවා වාණිජකරණය තුළින් ආර්ථික යහපත් සඳහා යොදා නොගත් සහ ආයෝජන අවස්ථා නෙලා නොගත් පර්යේෂණ සොයා ගැනීම ගණනාවක් ඇති බව අප නිරීක්ෂණය කරනවා එබැවින් පර්යේෂණ ආයතන මෙහෙවීම සහ වාණිජකරණයේ විභවයන් සහිත පර්යේෂණ ප්‍රධාන ධාරාවට ගෙන ඒම සඳහා ශක්තිමත් ප්‍රමුඛ මධ්‍යගත ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි පර්යේෂණ කළ වැඩක් නැහැ පර්යේෂණෙන් අත්පත් කරගන්න ප්‍රතිඵලෙන් වැඩක් නැහැ ඒ ප්‍රතිඵලය අපි නියමිත පරිදි වාණිජකරණයට ගෙන අසමත් වෙනවා නම් මේ සඳහා පර්යේෂණ සොයා ගැනීම වාණිජකරණය කිරීමට නව උත්පාදන නව විපේම අරමුදලක් නිර්මාණය කරනවා නව උත්පාදන සහ නව නිපේම අරමුදලක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට අපි යෝජනා කරනවා පර්යේෂණ වලින් අපේ රට ඉස්සරහට යා යුතු තිබෙනවා රාජ්‍ය වීදම් කළමනාකරණය රාජ්‍ය වීදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩ උත්සාහ දරනවා මහජන නියෝජිත ලබා දෙන දීමනාහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතියම සමලෝචනය කරනවා විශ්‍රාම ඉන්සුරන්ස් එක 110 දෙකමට අඩු කරනවා 2023 තිබ්බ මට එන්න වියදම් කළමනාකරණ සම්බන්ධයෙන් දේශපාලන නායකත්වයේ පැත්තෙන් ආදර්ශයක් දීම සඳහා ඇමති මණ්ඩලය අමාත්‍යවරුන් 21 දිනකට සීමා කළා රාජ්‍ය වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කිකරණය කර තිබෙනවා මේ රටක අපිට යුක්ති සහගත අයිතියක් නැහැ මහජනයාගේ ධනෙ සත්‍යයක් නාස්ති කරන්න ජනාධිපතිවරයා අගමැතිවරිය ඇමති ඇමතිවරු වෙනුවෙන් වෙන් කළද මන්දිරය ඇතුළු පොදු සම්පත් පළදායි ලෙස මහජන සංචිතයට මහජන භාවිතයට යොමු කිරීම සඳහා දැනට අපි කමිටුවක් පත් කරලා තිබෙනවා එවැනි දේපළ ආර්ථික වශයෙන් ශක්තිතාවයක් ඇති ව්‍යාපෘති සඳහා සමාජන අවශ්‍ය සඳහා උපරිම ලෙස භාවිත කිරීමට කටයුතු කරනවා. දැන්ටමත් ඇමතිවරයෙක් හිටපු නිල නිවාසයක් දූෂණ විරෝධ කාර්යාලයට ලබා දුන්නා. ඊටමත් කියලා තිය මහජනගේ අවශ්‍යතාවය. ඇමතිවරයා ඉන්නවද දූෂණ විරෝධ කාර්යාලයේ තියෙනවද? ප්‍රමුඛ මොකද්ද? අපි ප්‍රමුඛතාවයට යොදවලා තිබෙනවා. ඒ නිසා මේ නිවාස මන්දිර ජනතාවගේ ප්‍රයෝජනය රටේ ආර්ථිකයට හිතකර සිවුපු ලෙස යොදවන්න අපි පැකිලෙන්නේ නැහැ. මේ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු ඔප්පත් කරන ලබනවා. මේ වෙන මොකුත් ඉස්සන් නෙවෙයි. මේ රාජ්‍යසේ බරයි. ජනතාව අසීමිත බරක් දරනවා මේක නඩත්තු කිරීම වෙනුවෙන්. අපි ඒ සඳහා කැපකිරීම කළ යුතු නැද්ද? මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ සඳහා අපි ලෑස්ති. අධික ධාවනය සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනවා මාර්තු මාසෙ. මේ අලුත් වාහන සඳහා ගැසට් එක ගන්නක තමයි හිටියේ. කවුරු හරි ඇයි විකුණන්නේ නැත්ද විකුණන්නේ නැත්ද කියලා ඇහුවා. අලුත් වාහන ගෙන්වීම සඳහා ගැසට් එක ගහුවාම වෙළඳ පොලේ මිලේ වෙනසක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ විකිණීම තමයි අපි අපේක්ෂා වුණේ. තේරුම් ගන්න. වැඩේ හරියට කරන්න එහෙමයි. වාහන සඳහා රජයේ වියදම් ආවම කිරීම. රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස පවර ලද වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් ඇති සැලකිය යුතු වටිනාකම යුක්ත වාහන වෙනවා. මෙම වාහන සඳහා අධික නඩත්තු පිරිවැත් දැරීමට සිදු වෙනවා. සමහර වාහන අවුරුදු 7-8 පැරණි. මුද අපි දැන් අවුරුදු 6කින් විතර වාහන ගෙනල්ලා නැහැ රජීට. අවුරුදු 8-10 පැරණි වාහන තමයි රජයේ නිලධාරීන් පාවිච්චි කරන්නේ. ඒ විශාල නඩත්තු වියදමක් දරනවා. එබැවින් තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම අරහා වාහන සඳහා වන අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි යම් සැලකිය යුතු මුදලක් වාහනයක් කිම නිලධාරීන්ට ලබා දෙන කටයුතු කරනවා. අපි ඒ උරසමිතිත් එක්ක සාකච්ඡා කරලා මුදල තීරණය කරනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහන ලැබෙන්නෙත් නෑ. මේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරලා නෑ. මොකද දරා ගන්න බෑ මේ ආර්ථිකයට. රාජ්‍ය ආයතන විධිමත් සහ කාර්යක්ෂම කිරීම. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය රාජ්‍ය යාන්ත්‍රණය පහසියෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. සුදුසු අධ්‍යයනයකින් හෝ පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සම්පත් නාස්තියක් මෙන්ම එමගින් රාජ්‍ය සේවම් පළදායි ලෙස සපයීමට විශාල ලෙස බාධාවක් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්ය දෙවරක් සිදු කිරීම නාස්ති සහ රාජ්‍ය සේවම් පළදායි ලෙස සපයීමට බාධා සිදු වී තිබෙනවා. මේ රාජ්‍ය විශාලයි, මේ රාජ්‍ය බරයි. රාජ්‍ය සේවය නෙවෙයි බර. ජනතාවට මේ සේවය ලබා දීම සඳහා මේ රාජ්‍ය විසින් දරන පිරිවැය විශාලයි. මේක අඩු කරන්න ඕනේ නැද්ද? අපි අහන්නේ තමුන් වහන්සේලගේ. මෙම தත්ත්වය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක කාර්යයන් සහ ඒවායි ඵලදායිතාවේ සමාලෝචනය කිරීමට කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් යුක්තව දැනටමත් පිහිටුවා තිබෙනවා. එහිදී කුමන ආයතන අඛණ්ඩව පවත්වා නැංග යුතුද, වෙනත් ආයතන සමග ඒකාබද්ධ කළ යුතුද, වසා දැමිය යුතුද, අරමුණ වෙනස් කළ යුතුද යන පිළිබඳව එම කමිටුවෙන් නිර්දේශයක් අපට ලබා දී ආයතනයේ අරමුණට අනුකූල වන ලෙස ප්‍රතිසංවිධාන කළ යුත්තේ මොනවද? ඒ පිළිබඳව අපට වාර්තාවක් ලබා දී ඒ අනුව යළි තීරණය කරන්න පුළුවන්. මෙමගින් රාජ්‍ය සේවාවන් සැබවින්ම සැපීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම හරහා රාජ්‍ය මුදල් නාස්‍ය වළක්වා ගැනීම සම්බන්ධයෙන්ද සැලකිය යුතු ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. රජයේ සතු ව්‍යවසායන්ගේ ආයතනික පාලන ව්‍යුහය. රජයේ සතු ව්‍යවසායකයන් හේතුවෙන් පැන නගින අනාගත මූල්‍ය අවධානම අවම කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන්නේ රජයේ සතු ව්‍යවසායන්ගේ ආයතනික පාලන ව්‍යුහය වැඩි දියුණු කිරීමයි. මේ සඳහා පාලනය මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම අරමුණින් තෝරාගත් රාජ්‍ය ව්‍යවසායකයන් පරිපාලිතයන් ඒ කියන්නේ ලෙස පවත්වා ගන්න ලබන රාජ්‍ය හිමිකාරිතා පාලන ඇති පරිපාලක සභාවක් පිහිටවන ඒ කියන්නේ හෝල්ඩින් කම්පැනිකට රාජ්‍ය ආයතන තෝරාගත් ව්‍යවසායක පවරන්න බලාපොරොත්තු වෙනවා. කාන්තා ආර්ථික සහභාගිත්ව සහවීම. කාන්තා කටයුතු මොකක්ද හර්ෂ? නා හර්ෂ, ඔයා ඉල්ලනේවා, ඔයා ඉල්ලනේවා මට දෙන්න බෑනේ. මං කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වෙ දෙන්නේ? මට බෑනේ ඒවා දෙන්න. ඒක ඉතින් මේ විපක්ෂ නායකතුම මං ඉල්ල ගන්න ඕනේ. කාන්තා කටයුතු සඳහා රේකී අමාත්‍යංශ මෙන්ම පළාත් සභා මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ විශේෂයෙන්ම ගැබිණි මාතාවන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේල් ලබා දීම සඳහා මාසික ආධාරයක් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 7500ක් දැන්ටමත් වෙන් කරලා තිබෙනවා. එසේ මව්වරුන් හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන, ඒක වාහනව කියලා කිව්වනේ. කිව්වනේ? ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තිබෙනවා. ළමා හා කාන්තා හිංසනය වැළක්වීම, කාන්තා සවිබල් ගැන්වීම සහ කාන්තාවන් සුරකීම යන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කරනවා. කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවන පුරා ව්‍යාප්ත ඇති කාර්යාල ජාලය පවත්වා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 720ක් දැන්ටමත් වෙන් කරලා තිබෙනවා. නිරෝගී සමාජයක් කරා සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණී. කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධති තුල ඩිජිටල්කරණය අවම මට්ටමක තිබෙන්නේ. ඒ අනුව 2025 වසරේ සිට සෞඛ්‍ය සේවා සැපයීම ඩිජිටල්කරණය වීම වැඩි දියුණු කිරීම සඳහා නව මුලපිරීම හා මැදිහත් වීම සිදු කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීති නීතිගත සංස්ථාවේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ ස්වස්ථා පද්ධතිය වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම මේට ඇතුළත් වෙනවා. ග්‍රාමීය මට්ටමේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, බෝනවන රෝග පාලනය සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක 1000කට අධික ප්‍රමාණයක සහ ප්‍රාදේශ රෝවල්වල සේවා සැපයීම වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා. තවද විශේෂයෙන් වයස්ගත ජනගහනය ඉලක්ක කරගනිමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකවලින් සහන සහ වයෝවෘද්ධ සත්කාර සේවා පවත්වනවා. පවතින මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීම හරහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමට කටයුතු කරනවා. වත්වාසිත සෞඛ්‍ය තත්ත්වය, ප්‍රාදේශීය වෙළි සමාගම් සහ රජය පෞද්ගලික අවුල්කාරීත්වයන්ට එළඹීම හරහා වත්වාසිත සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගන්නවා. වතුවල ඇති රෝහල්වලට අවශ්‍ය මානව සම්පත්, අවශ්‍ය උපකරණ සහ ඖෂධ රජයෙන් ලබා දෙනවා. වසංගත සූදානම, ඉදිරි වසර තුළ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව වසංගත වැළැක්වීම සූදානම සහ වසංගත සඳහා සුදුසු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අපි ජාතික ධාරිතාව වැඩි දියුණු කරනවා. මීට අමතරව ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය උදුරු කල් ඇතිව සූක්ෂම නිරීක්ෂණ කිරීම සහ පූර්ව අනතුරු හැඟවීමේ හැකියාව වර්ධනය කරනවා. සෞඛ්‍ය සම්පන්න ජනගහනය මානව ප්‍රාග්ධන සංවර්ධන සඳහා තීරණාත්මක වන අතර ඒ ඵලදායිතාව ඉහළ නැන්වීමට අධ්‍යාපනික ප්‍රතිඵල වර්ධනයට ශ්‍රම බලකාය සහභාගිත්ව ඉහළ නැංවීමට මෙන්ව නව උත්පාදන සහ කුසලතා සංවර්ධනයට සඳහා ඍජුම දායක සපයනවා. ඒ සමාජ ස්ථාවරත්වය ප්‍රවර්ධනයට ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට සහ ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වයට හේතු වෙනවා. ඒ අනුව 2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604 දක්වා සැලකිය යුතු වැඩි කර තිබෙනවා. ආසන වශයෙන් ගත ඩොලර් බිලියන 2ක් සෞඛ්‍යට අපි වැය කරලා තිබෙනවා. ඒ සඳහා සූදානම්. එෙහිදී ඖෂධ සැපයීම සඳහා වෛද්‍ය සැපයීම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන්කර තිබෙනවා. ඒ කියන්නේ බෙහෙත් හිගයක් ඇතිවීමට කිසි හේතුවක් නැහැ. මුදල් ප්‍රතිපාදන ලෙස බැලුවොත් වෙන ප්‍රශ්නයක් එතන තිබෙනවා. ඒ ප්‍රශ්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා විසඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ දත්ත මේ මුදල් වලින් බෙහෙත් ඖෂධ හිගයක් ඇති වෙන්නේ කොහොමද? බිලියන 185ක් අපි වෙන් කරනවා නම් ඖෂධ සහ උපකරණ සඳහා ඒ ක්‍රමවත්ව යෙදීමේ ගැටලුවක් අපේ රටේ මතුවී තිබෙනවා. ඖෂධ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දීම, ශ්‍රී ලංකාව තුළ පසුගිය දශකයේ තුළ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෙම අභියෝගට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන අනුකූල සේවා පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වසර 5ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මූලික පියවරක් ලෙස ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඍජුවේ ආර්ය ළමා රෝහලේ පිහිටුවීමට 2025 වසර සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. තවද ඉදිරි වසර 5 තුළ අවශ්‍ය මානව සම්පත් සහිතව සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුමට අපි අපේක්ෂා කරනවා. ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ දරුවන් සඳහා සියල්ල අන්තර්ගත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, ඔටිසම් තත්ත්වයේ පසුන ළමුන් සඳහා පෙරපාසල් සහ දිවා සුරකුම් පහසුකම් සීමිතයි. මේට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ උත්සම් ඇතුළු ස්ථාන සංවර්ධන ආබාධිත සහිත ළමුන් සඳහා ලබා දුතු සියල්ල අන්තර්ගත අධ්‍යාපනය සහ මුල්ලමාවිය සංවර්ධන පිළිබඳ පෙරපාසල් ගුරුවරුන් වූ භාරකරුවන්ට ඊට අවශ්‍ය හැකියාව අවබෝධ නොමැතිකමයි. ඒ අනුව ආදර්ශ දිවා සුරකු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. කොටිසම් දරුවෝ රැක බලාගන්නේ කොහොමද කියන එක. මොකද එවැනි ආදර්ශයක් තාම අපි කොතනකවත් නැහැ. අපි රජය විසින් ලබා දෙනෝ පෞද්ගලික අංශයට පස්සේ ඒවට අවශ්‍යන තව දායකත්ව සපයයි. සෑමට අධ්‍යාපන අවස්ථා රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පාසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සිදු වුණේ නැහැ. 2019 ඉඳන් පාසල් වල යටිතල පාසුකම් සංවර්ධනය කිරීම සිදු වෙලා නැහැ. එබැවින් පාසල් යටිතල පාසුකම් ඊළඟන්වීම සඳහා 2025 අයවැය තුලින් රුපියල් මිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. දැන්ට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුණාත්මක වර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 135ක් මේ විදිහට වෙන් කරලා තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීම සඳහා පෙරපාසල් ළමුන්ගේ පෝෂණය පෙරපාසල් උදෑසන ආහාරවල සැපීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැය ඇස්තමේන්තු තුලින් රුපියල් මිලියන 1000ක් දැන්ටමත් වෙන් කර තිබෙනවා. තෝරාගත් මුල්ලමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. තවද පෙරපාසල් ගුරුවරුන් මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස හඳුනා ගනිමින් පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මභාවය ඊළඟන්වීම සහ ඔවුන්ගේ සේවය ඇගැයීම සඳහා ඔවුන්ට දැනට ලබා දෙන දීමනාව මේ වසරේ ජුනි මාසයේ සිට තව රුපියල් 1000කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. පෙරපාසල් ගුරුවරයන්ගේ දීමනාව වැඩි කරන්න පාසල් අධ්‍යාපන නවීකරණය කිරීම එක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි කවුරුත් අවධානය යොමු කරන්න ඕන. පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර 3ක ආරයකින් යුත් ප්‍රදේශය තුළ ප්‍රාථමික පාසල සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්ති වෙනවා. මේ වන විට දීප ව්‍යාප්ත රජයේ පාසල් 10126ක් පමණ තිබෙනවා. ඉන් 3946ක් පමණ ප්‍රාථමික පාසල් වන අතර මෙම පාසල් වල දළ වශයෙන් ළමුන් 6,34,94ක් ඇතුළු වී තිබෙනවා. මේවන් 100ට වඩා අඩු සිසුන් සිටින පාසල් 3000කට වඩා වැඩි. පාසල් 3න් එකකට ආසන්න ප්‍රමාණයකින් ළමයි 100ට වඩා අඩුයි. ඉන් පාසල් 1471ක සිටින ළමුන් 50ට වඩා අඩු සංඛ්‍යාවකි. මෙම පාසල් බොහොමයක් ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල පිහිටා තිබෙනවා. මෙමගින් පාසල් අතර විශාල විෂමතාවයක් ඇති වී තිබෙනවා. මෙම විෂමතාවය නිසා බහුතර සිසුන් සංඛ්‍යාවට අසාධාරණ සිදු වී තිබෙනවා. මේ නිසා පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කොට යළි ස්ථානගත කිරීමට අවශ්‍ය වන ජාතික සලස්වන සකස් කිරීම සඳහා රුපියල් මිලියන 500ක් අපි යෝජනා කිරීමට අපේක්ෂා කරනවා. මේ පාසල් පද්ධතිය ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. පහුගිය 2016 පමණ වාර්තාවක් ආවා. පාසල් 138ක් තිබුණ එක ළමෙක්වත් ඇතුළත් නොවුණු. පාසල් 137ක් තිබුණා ඒ වසරේ ළමයි දෙන්නයි ඇතුළු වී තිබෙන්නේ. එහෙනම් මේ පාසල් පද්ධතිය අලුත් ස්ථානගත කිරීමක් අපට අවශ්‍ය වෙන්නේ නැද්ද? අපි ඒ පිළිබඳව සමීක්ෂණයක් කරනවා. සමීක්ෂණය කරලා ඒ වාර්තාව මත පදනම්ව පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය සලස්මක පිළියත් කරනවා. ශිෂ්‍ය ආධාර පාසලේ ශිෂ්‍යත් විභාගයේ සුදුසුකම් ලත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ ශිෂ්‍ය ආධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. දෙගුණයකින් වැඩි කරන්න. මේ සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. ක්‍රීඩා පාසල්වල සිසුන්ට ලබා දෙන මාසික පෝෂ්‍යදායී ආහාර දීමනාව රුපියල් 5000 සිට රුපියල් 10000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැයෙන් දැන්ටමත් මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා තිබෙනවා.